ගරු හේෂාවිත අනගේ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා. අද සුවිශේෂී වැදගත් වන අමාත්‍යංශ කීපයක විවාද අවශ්‍යී විවාදයට ගැන මේ අවස්ථාවේ අදහස් දක්වන අවස්ථාව ලබා දීම සම්බන්ධව මම ඊට මුලින්ම ගරු මුලාසන මන්ත්‍රීතුමියනි ඊයේ මගේ කතාව තුළදී මතුවෙච්ච කාරණාවක් නිවැරදි කරන්න උත්සාහ කරනවා. අපේ අලි සබ්රි අධිකරණ අමාත්‍යතුමා ඊයේ ලොකු සද්දයක් දැම්ම මේ පාර්ලිමේන්තුවේ. ඒ ලොකු සද්දයක් දැම්මේ එතුමා පිළිබඳව පළවෙනි වාර්තා පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේ විමසීමක් කරා. එතුමාට සදාචාරාත්මක අයිතියක් තියෙන එකට උත්තරයක් දෙන්න. එතුමා කලබල වෙලා මම ඇමතිකමෙන් අයින් වෙනවා, මන්ත්‍රීකමෙන් අයින් වෙනවා, මහා විශාල ප්‍රකාශයක් කරා මේ පාර්ලිමේන්තුවේ. එතුමා කිව්වා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. අපි එතුමාට කියනවා ඔප්පු කරන්න අවශ්‍ය සාධක එතුමාගේ දුරකථන ඇමතුමට රෙකෝඩ් කරන්න බෑ. අපේ දුරකථන ඇමතුම් මං හිතන්නේ මේ වෙනකොට රෙකෝඩ් වුණාට එතුමාගේ දුරකථන ඇමතුම් රංජන ඇමතුවා රෙකෝඩ් කරන ක්‍රමයක් නෑ. හැබැයි එතුමාට කියනවා මෙන්න මේකට උත්තර දෙන්න. මෙන්න මේ රටේ ප්‍රධාන පුවත්පතක 11 වෙනි මාසයේ 22 වෙනිදා නොවැම්බර් 22 වෙනිදා ඉරිදා පුවත්පතේ තියෙන අලි සබ්රිගේ ඥාතිවගේ මරණය භූම දාණයට අවශ්‍ය නම් මේක සභාගත කරලා තියෙනවා. ඒ නිසා බොරුවට සද්ද දාන්න එපා. ඔබතුමාගේ වැරද්දක් වුණා නම් ඔබතුමාගේ ඥාතියා භූම දාණය කරන්න අවශ්‍ය හයිය හදලා දුන්නා නම් ඒක කටවහගෙන ඉන්න. එහෙම නැත්නම් මෙතන සද්ද දාලා අපේ හඬ වහන්න පුළුවන් කියලා හිතන්නත් එපා. ඒ වගේම ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ ඔබතුමා ඉන්න ඕන කෙනෙක්. ඔබතුමා ඔය ඇමතිකම ආරක්ෂා කරගෙන ඔය මන්ත්‍රීකම ජාතික ලයිස්තුවෙන් හැදිච්ච මන්ත්‍රීකම ලැබිච්ච මන්ත්‍රීකම තියාගෙන ඉන්න ඕන. මොකද අධිකරණ ඇමතිවරු ඉන්න තරමට ආණ්ඩුවට සැපයි. අපිටත් එහෙම වැඩි කල් යන්න උන්නේ අපේ ආණ්ඩුවක් ගෙදර ගියා නිසා ගෝඨාභය මහත්තයා ඉක්මනින් ගෙදර යෑමේ වගකීම ඉටු කරන්න නම් අලි සබ්රි ඇමතුමාගේ සේවය අත්‍යවශ්‍යයි කියන කාරණාව මතක් කරලා දෙනවා. ඊළඟට රාජ්‍ය සේවකයෝ ගැන මේ අයවැයේ මොනවද කතා කරලා තියෙන්නේ? රාජ්‍ය සේවකයන්ට කියලා තියෙනවා පැය 8න් පස්සේ වෙන මොනව හරි කරන්න අවසර දෙනවා කියලා. ඉතින් පැය 8 කරාට පස්සේ අතිරේක මේ රාජකාරී කරන්න, අතිරේක දේවල් කරන්න ගරු සභාපතිතුමනි අයවැයෙන් මේ පාර කියන්න ඕනේ නැහැ. දැන් ගුරුවරයා තමන්ගේ සේවා කාලය අවසුනාම ටියුෂන් එකක් කරනවා. වෙනත් එකවුන්ටන් කෙනෙක් ගෙදර ගිහිල්ලා වෙන ගිණුම් ටිකක් පෞද්ගලිකව හදලා කීයක් හරි ආදායම් හොයාගන්න ඒක තිබුණා. ඒක මේ අයවැය දාලා දිරිමත් කරන්න කතා කරන්න ඕනේ නැහැ. ඊට වඩා එහා රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න, රාජ්‍ය සේවකයාගේ තියෙන ප්‍රශ්නවල උත්තර හොයන්න අයවැයේ පාරක් කියන්න ඕන. කොහේ එක කොහෙ තියෙන්නේ? දැන් එදා 100% ආතකින් වැටුප් වැඩි කරනකොට මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 14කට අද අපි අහනවා රාජ්‍ය සේවකයාට ඒ 100% වැටුප් වැඩි කිරීමුනේ නැත්නම් අද මේ ආණ්ඩුව මේ බඩු මිල වැඩි කරන විදියට මේ ආණ්ඩුව මේ රජයේ සේවකයා මේ හිර කළා තියෙන හිර කිරීමත් එක්ක මම හිතන්නේ ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද බඩු මිල වැඩි වෙලා තියෙනවා. ඒ බඩු මිල වැඩි වීමට සාපේක්ෂව රුපියල් 1000කින් රජයේ සේවකයාගේ වැටුප් වැඩි කරන යෝජනා වක්වත් නැහැ. අපි මතක් කරලා දෙන්න කැමති රණුග්ගේ වැටුප් කොමිෂම හරහා රුපියල් 3000 ඉඳලා 24000 දක්වා වැටුප් වැඩි කිරීමක් මේ ජනවාරි මාසෙ ඉඳලා යෝජනා වෙලා තිබුණා. 2020 ජනවාරි ඉඳලා රාජ්‍ය සේවකයේ අතට ලැබෙන්න යෝජනා වෙලා තිබුණා. කොහොමද ඒක ගැන කතා කරන්නේ? අඩුම ගානේ ලබන වසරේවත් ඒක ගැන කටයුතු කරනවා කියන යෝජනාවත් ගරු සභාපතිතුමනි මේ අයවැයේ නැහැ. ඒ නිසා රාජ්‍ය සේවකයේ කරපිටින් මේ රටේ බලය ලබාගත්තු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ රජය අද රාජ්‍ය සේවකයා සම්පූර්ණ අමතක කළ දාලා අර මොකද්ද කියනවා ගෙදරට විදුලි බලය මිල අඩු කරගන්න සූර්ය බලශක්තිය සඳහා සහන ණය දෙනවා, ගෙවල් හදාගන්න සහන. මේවා සාමාන්‍ය රාජ්‍ය සේවකයට තිබිච්ච අවස්ථාවල්. ඒක අය අයවැය ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම කියනවා මේ ආණ්ඩුව අරගෙන එන්න, මේ ආණ්ඩුව මේ තැනට අරගෙන ශක්තිමත්ව හයිය දීපු රාජ්‍ය සේවකය වගේම ගරු සභාපතිතුමනි මහා සංග්‍රහත්නයේ ඉන්නවා. ඒ මහා සංග්‍රහත්නයේ මැදිහත් වීමත් එක්ක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට, මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉමේජ් එකක් ඇතුනේ. මේ බෞද්ධ ගමනක් යන්න පුළුවන්, බෞද්ධ යන ආරක්ෂා කරන ශක්තිවන්ත ගමනක් යන ආණ්ඩුවක් බව නිර්මාණය වෙයි කියලා. හැබැයි අද මොකද්ද අර මැඩිල්ලේ හාමුදුරුවෝ කියනවා මේ ආණ්ඩුව බලයට ගේන්න අපි මහා විශාල දුකක් මහන්සියකට පත් වුණා, දුක් වින්දා. ඒ ගෙනාපු ආණ්ඩුවේ ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ගැන යම් බදු පිළිබඳ ප්‍රකාශයක් මතු කිරීමේ වරදට අදේ හාමුදුරුවන්ගේ ගාවට CID එකකින් යනවා. ඒ හාමුදුරුව කියනවා යහපාල ආණ්ඩුවට අපි විරුද්ධව ඕනෑ තරම් කෑ ගැහුවා. යහපාල ආණ්ඩුවට විරුද්ධව අපි CID එකට ගිහිල්ලා කීප විටක්ම වාර්තා ඉදිරිපත් කළා. හැබැයි කවදාවත් CID එකකින් ඇවිල්ලා පන්සලට හාමුදුරුවන්ගෙන් එක එක ප්‍රකාශ ලබා ගත්තේ නැහැ. අද ජොන්ස්ටර් ප්‍රාන්තු ඇමතුමාගේ හයිය මැඩිල්ලේ හාමුදුරුව කියනවා සම මේ තාම ආරම්භ වුණා විතරයි. මේ ආරම්භය අවසානයේ කොතනද කියන එක ඒ ගෞරවනීය සාමින් වහන්සේ මේ ආණ්ඩුව ගේන්න හයිය දීපු සාමින් වහන්සේගේ ප්‍රකාශයෙන්ම දැනගන්න පුළුවන් කියන එක මතක් කරලා දෙනවා. ඒ නිසා බුද්ධ ශාසන අමාත්‍යාංශය බාරකරු ඇමතුමා අපේ මහින්ද රාජපක්ෂකරු ඇමතුමාගේ අපි අහනද මේ අපි හැමදාම අහන ආර්ථිකය නැගිටවන්න විකල්ප යෝජනා ගේනවා කියලා කිව්වා. ඒක රාජ්‍ය ආදායම් වැඩි කරගන්න යෝජනාව ගැන මේ කවුරුවක් කතා කරන්නේ නැහැ. හරි බය වෙන්න එපා අපි කරලා පෙන්නන්නම් එහෙමයි කියන්නේ. හැබැයි දැන් අපි දැක්ක අර ඔබතුමාලගේ ඉන්න වියත්මගේ විද්වතුන් අමතරව තව වියත්තු ආනයනය කරනවා. ඊයේ පෙරේද අපේ පක්ෂිනුත් වියදෙක් ආනයනය කරා. ඒ වියත් නෝනා කියනවා කංසා වැවීම තුලින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. අපි අහන බුද්ධ ශාසන ඇමතුමා තුමාගේ වෙනුවෙන් උත්තර දෙන කවුරු හරි ඇමතිවරයෙක් මේක ඇත්තරම ඔබතුමාලා පිළිගන්න ආර්ථික න්‍යායයේ මේක ඇති කියලා. හැබැයි මට දැනෙනවා ඒක කියපු ඒ ආනයනය කර වියතුන් හෙට කිව්වොත් එහෙම මේ රටේ පැරණිම වෘත්තිය මේ රටේ පරණම වෘත්තිය නීතිගත කළ අවස්ථාව දීලා ආර්ථික හයිය හදන්න කියලා ඒත් පුදුම වෙන්න එපා කියලා මම මේ වියතුන්ගෙන් ඉල්ලීමක් කරන නිසා ඒ තැනට මේ ආර්ථිකය නැගිටවන්න වියතු ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා කියන එකත් මතක් කරමින් මගේ වචන කීප අවසන් කරනවා. කරු සභාපතිතුමනි වචනයක් කියලා පළාත් පාලන අමාත්‍යවරයා මමත් පළාත් පාලන ආයතනයකින් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් විදිහට කරු ඇමතුමනි මෙතන තමයි මේ රටේ දේශපාලනය හදන්න ඕන තැන. මෙතනින් තමයි නිර්මාණය කරන්න ඕන දේශපාලනයට හොඳ ශක්තිමත් ගමනක් යන්න පුළුවන් දේශපාලන පෞරුෂයක්. ඒක තාත්තගෙන් පුතාට හදන එක නෙමෙයි. ඒ නිසා ඒ ගමන යන්න පුංචි මිනිස්සුන්ගේ ආරක්ෂා කරන උන්ගේ වැටුපක් දීලා ඔවුන්ට ඒ දීමනාව කඩි කරලා හයිය දීලා මේ රටේ පළාත් පාලනය තුලින් මේ උත්තරීතර ආයතනයට දේශපාලනඥයන් අරගෙන ඒමට ඒ හයිය හදාගෙන ශක්තිමත් ගමනක් යන්න පුළුවන් ගෞරවනීය අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමාට ඒ හයිය ශක්තිය ලැබේවා කියමින් මගේ වචන කීප අවසන් කරමු.
ගරු වසන්ත යාපා බණ්ඩාරමැතිතුමා ඔබතුමාට විනාඩි 11ක කාලයක්
තියෙනවා. ගරු සභාපතිතුමියනි අද මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතුළු මේ අමාත්‍යාංශවල වැෂීස සාකච්ඡා කරන්න යද්දී මට මේක මතක් කරන්න වෙනවා. අද මඩකලපුව මහාධිකරණයෙන් තීන්දුවක් ලබා දීලා තියෙනවා සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ චෝදනා නැතුව රිමාන්ඩ් කළා. එතුමා රිමාන්ඩ් කළේ 2015 දී. දැන් අවුරුදු 5යි. අද තමයි එතුමාට අපපිට නිදහසක් ලැබෙන්නේ. නීතිපති අධිරව වික්‍රමසිංහගේ නඩුවේ තීන්දුවක් දුන්නා අප නැතිව වසරක් පමණයි මේ විදිහට චෝදනා නැතිව වසරක් පමණයි මේ විදිහට රිමාන්ඩ් ගත කරන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් අපි දන්නවා නීතිය නමපු තාලේ පහුගිය ආණ්ඩුව කාලේ මොහොමඩ් ෂාෆි එදා අත්අඩංගුවට ගත්තේ 2019 ජූලි 5 වෙනිදා අත්අඩංගුවට ගත්තේ. අපපිට නිදහස දුන්නේ ජූලි 25 වෙනිදා. දින 24කට වගේ කුඩා කාලයක් ඇතුළත ඔහුට අප ලැබෙනවා. නමුත් අපේ මේ ගරු මන්ත්‍රීවරයාට අවුරුදු 5ක් කිරේ ලඟින්ද වුණා. මේක කනගාටුවෙන් වුණත් මතක් කරලා මට මේ වෙලාවේ මේ සාකච්ඡාවට එන්න සිද්ධ වෙනවා. ඒ වගේම උදැසන අපේ ගරුව මද්දුම් බණ්ඩාර අමාත්‍යතුමා වැරදි අදහසක් ඉදිරිපත් කර පාර්ලිමේන්තුව නොමග යවන එකත් මට මේ වෙලාවේ සඳහන් කරන්න වෙනවා. ඇත්තටම මේ රාජ්‍ය දේපළ විකිණීම පිළිබඳව එතුමා කතා කරපේක අපි වෙනම විවාදයකට අපි ගන්න සූදානම්. සැංග්‍රීලා ඉඩම පිළිබඳ කතාවේදී මම කියන්න ඕනේ හිල්ටන් හෝටලේ ඊළඟට සිනමල්ලේ හෝටලේ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලේ ඔබරෝයි හෝටලේ ගලදාරි හෝටලේ මේ ඇතුළු ආර්ථික වැදගත්ම මර්මස්ථානවල මධ්‍යස්ථානවල ඉඳන් පහුගිය කාලේ කුණු කොල්ලට විකුණුවේ බදු දුන්නේ මම කියන්නේ රාජ්‍ය දේපළ කොයි විදිහටද කියලා අපි වෙනම කතා කරමු. ඔබේ ආණ්ඩුවේදී මේවා කරලා අර නීත්‍යානුකූලව සාධාරණ පිළිවෙතකට ඒ ආයෝජනය ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ අමාත්‍යවරයා කරපු ප්‍රකාශය හිටපු මේ වෙලාවේ මම හෙළා දකිනවා. එවගේම මේ ගරු සභාවට සභාපතිතුමියනි මම බුද්ධ ශාසන හා ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැසිරිසේ කතා කරන්න මේ මොහොතේ මහනුවරින් පැමිණි මන්ත්‍රීවරයෙක් විදියට මගේ කාලය වෙන් කරනවා. ඒකදී මම කියන්න සන්තෝසයි ඓතිහාසික දළදා මාලිගාව පිහිටලා තිබෙන්නේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාව ඇත්තටම ඔබ දන්නවා මේ රටේ එක්තරා සංකේතයක් මේ සංකේතය අද වෙනකොට මේ සංකේතය අපේ හැම කෙනාගේම ජීවිතවල අනාගතය සාධක කරනවා කියලා මට විශ්වාසයක් තිබෙනවා මගේ මේ සාකච්ඡාව කරුණු පහක් කෙරේ අවධානය යොමු කරනවා පළවෙනි එක ඓතිහාසික දළදා පෙරහැර හා ඊට අනුබද්ධ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය එහෙම නැත්නම් සිබා විශ්වවිද්‍යාලය ඒ වගේම දෙවැනි එක 1931 අංක 19 50 4 1 යටතේ පාලනය වන පිටිසරබද දේවාල පිළිබඳ ගැටලුව ඒ වගේම අංක 3 දහම් අධ්‍යාපන නගා සිටුවීම සඳහා දහම් පාසල මානව සම්පත් වලින් සහ භෞතික සම්පත් වලින් පෝෂණය නොකර හුදෙක් වෙනත් ක්‍රියාමාර්ග ගැනීමෙන් වන්නේ අපි අඳුරේ අතපත ගෑමක් හතරවෙනි කාරණාව මම කියන්න අවශ්‍යයි අක්‍රිය වෙලා තිබෙන උඩරට උරුමයන් පිළිබඳ ව්‍යවස්ථාපිත මණ්ඩලය සක්‍රිය කිරීම පිළිබඳව කතාව ඒ වගේම පස්වෙනි කාරණාව ආගම පදනම් කරගත් ආගමික උන්මත්තක වාදය ගර්භාෂයේ සපේන මද්‍රාසා හෝ වෙනත් හෝ ඒ විදිහේ ආගමික අධ්‍යාපනයක් ලබා දෙනවා යයි කියන විකෘතිය වැළැක්වීම සඳහා සක්‍රියව රජයේ මැදිහත් විය යුතු වෙන කාරණාව මම කියනවා ඓතිහාසික දළදා මාලිගාව මේ රටේ උත්තම ආයතනයක් විදිහට අපි සියලු දෙනාම පිළිගන්නේ ඓතිහාසික දළදා මාලිගාව සාමාන්‍ය වාර්ෂික පෙරහැර මේ රටේ එක්තරා සංකේතයක් සංස්කෘතික අංගයක් මේ සංස්කෘතික අංගය සාමාන්‍ය නර්තන ශිල්පීන් 4000කින් පමණ සමන්විත වන කණ්ඩායමක් මේ ක්‍රියාකාරකම් නර්තනයන් වල යෙදෙනවා මා හිතනවා දළදා මාලිගාව වගේ ආයතනයකට මෙවන් දැවැන්ත කාර්යයක් කරනකොට රජයේ පාර්ශවයෙන් මේකට සහභාගීත්වයක් දක්විය යුතු වෙනවා කියලා. ඒ ඓතිහාසික දළදා මාලිගාවත් එක්ක සම්බන්ධිත ඓතිහාසික නාථ දේවාලයේ හිටපු භාරකාරයෙක් විදිහට මට මේ පිළිබඳ අත්දැකීමක් තිබෙන නිසායි මේ උත්තරීතර සභාවට මා මේ යෝජනාව ගෙනෙන්නේ. ඒ දළදා මාලිගාවේ වර්තමාන භාරකාර ප්‍රදීප් විලංග දෑල ඒ දියවන් නිලමෙතුමා 2009 වසරේදී සිබා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කළා. අපි දන්නවා ශිෂ්‍යෝ රසායන විද්‍යාව ආර්ථික විද්‍යාව ගිනුම් කරන වගේ විෂයන් හදාරද්දී අපේ හෙළ සංස්කෘතියට වටිනාකමක් දෙන නර්තනය සහ සංස්කෘතික ආංග පිළිබඳව තිබෙන එකම ශ්‍රී ලංකාවේ තිබෙන විශ්වවිද්‍යාලය මේ සිබා විශ්වවිද්‍යාලය. එය මේ වසරේ උපාධි ප්‍රදානය කරන මට්ටමට ගෙනත් තිබෙනවා. මා හිතනවා ළමයි 100ක් පමණ මෙහි උපාධි මට්ටමේ සංස්කෘතික ආගමික පාඨමාලා හදාරනවා. නර්තනය සහ වෙනත් එවැනි අංග. ඒ නිසා රජයේ අවධානය අපේ ආගමික කටයුතු අමාත්‍යාංශ අවධානය මේ වෙලාවේ අපේ ගබගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගේ ආදරණීය පුතණුවන් ඒ නිසා මම ඔබතුමාගේ අවධානයට මේ කාරණේ යොමු කරනවා. ඒ වගේම මම කියන්න ඕන 1931 අංක 19 දරන පනතේ 3-4-1 යටතේ පාලනය වන පිටිසරබද දේවාලවල තත්ත්වය ඉතාම කනගාටුදායකයි. සාමාන්‍යයෙන් රජයෙන් රුපියල් ලක්ෂයක වගේ මුදලක්වත් එහි භාරකරුවන් ලැබෙන්නේ නැහැ. එහි බස් නායක නිලමවරුන් මා හිතනවා අතිශය දුෂ්කර කාර්යයක් කරනවා. තමන්ගේ පෞද්ගලික ධනයෙන් තමයි මේ දේපළ සම්බන්ධයෙන් නඩු විභාගවලට යන්නේ. ඒ නිසා මම කියනවා මේ පෙරහැර පවත්වාගෙන යෑමේ කාර්ය ඉතිහාසය අවුරුදු 500කට වැඩි කාලයක් තිස්සේ සිද්ධ වුණා. ඒ නිසා මම රජයේ අවධානය යොමු කරනවා මෙහි ප්‍රාග්ධන වියදම් පියවා ගැනීමට අඩුම ගාණ රුපියල් ලක්ෂ 10ක්වත් වාර්ෂිකව වෙන් කරන්න කියලා. ඒ වගේම පෙරහැර වැනි කාර්යයක් අපේ සංස්කෘතියේ එක් අංගයක්. ඒ නිසා මම ගරු අපේ රාජ්‍ය අමාත්‍යතුමාට කියනවා වාර්ෂිකව අවමසේ රුපියල් ලක්ෂ 5ක මුදලක්වත් ලබා දෙන්නේයි කියා. ඔබ දන්නවා අලි සම්පත විශාල වශයෙන් විනාශ වෙනවා මිනිසු හිතාමතා ඔවුන් මරා දමනවා. මම යෝජනා කරනවා අද දළදා මාලිගාවට ඉන්නේ අලින් 12 දෙනයි. ඔබ දන්නවා ඉතිහාසයේ ඔබ කුඩාවදියේ මේ පෙරහැර නරඹනකොට ඒ පෙරහැර නරඹද්දී අලින් 100ක් 120ක් වගේ හිටපු කාලයක් මගේ පාසල් ජීවිතය මම දැක තිබෙනවා. නමුත් අද වන විට මුළු දළදා මාලිගාවට සිටින්නේ අලින් ඇතුන් 12 දෙනෙක් පමණයි. මේක අපිට සංස්කෘතිකම විදිහට අරගලයක් කියලා මම කියනවා. හරගමරන්ට අයිතිය ඉල්ලන වෙලාවේ ඒ වගේම විවිධ සත්තු මරන්ට අයිතිය ඉල්ලන වෙලාවේ අලියාගේ ඇත්තාගේ අපේ වගාවේ අපේ කෘෂිකර්මාන්තයේ සංකේතයක් වෙච්චි හරකා පිළිබඳව ඇතා අලියා පිළිබඳව සීසෑමේ කර්තව්‍යයේදී වෙනත් අපේ සංස්කෘතික ඒ වගේම රැකියා කර්තව්‍යන් වලදී මේ සතා භාවිත වෙලා තිබෙනවා. ඒ නිසා අලියා ඇතා කියන සතාට අදත් අපේ විශාල අපේ තිබෙනවා මේ සංස්කෘතිය ලොකු වටිනාකමක්. ඒ සමම යෝජනා කරනවා පින්නවල අලියනාථාගාරය වගේ තැනක අලි සංචිතයක් රැස් කරලා 30ක වගේ ප්‍රමාණයක් නඩත්තු කරලා මේ වාර්ෂිකව අර මම කියපු 4 එක යටදී ගැසට් කරපු දේවාලවල ඒ වගේම දළදා මාලිගාවේ පෙරහැර කාර්යය සඳහා ඒ අලියතුන් ලබා දීමට ඔබතුමා ක්‍රියා කරනවා ඇතයි මම අපේක්ෂා කරනවා. ඒ වගේම මම ඔබතුමාට කියනවා ඇත්තම මහනුවර දළදා මාලිගාව හැරෙන්නට
ගරු සීවී රත්නායක මහත්මයා
අර මන්ත්‍රීතුමා සංස්කෘතික අමාත්‍යාංශය ගැන කතා කරන වෙලාවේ අලි ගැන කතා කරපු නිසා වන ජීවී අමාත්‍යවරය හැටියට මම වගකීමෙන් ප්‍රකාශ කරන්න ඕනේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඊලෑ අලි අනපනත සම්මත කරලා ඔබ කරන ප්‍රාර්ථනාව ඉෂ්ට කරන මම සූදානම් වෙනවා.
බොහොම ස්තුතියි අපේ ගරු අමාත්‍යතුමා ඔබතුමාට විශේෂම ස්තුතිවන්ත වෙනවා. අත්වාසියම කඳුකරේ නායකයෙක් විදිහට චමඩ
ගරු අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 2ක කාලයක් තියෙනවා.
සිබිරත්නායක අපේ අමාත්‍යතුමා කරපු ඒ අනුපමේය වෙහෙස උත්සාහයට මම ස්තුතිවන්ත වෙනවා. මට සභාවෙන්ද සභාපතිමනි කාලය කොච්චර
තියෙන්නේ?
තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
ඒ නිසා අපි දන්නවා ගිහාණ්ඩුවේ ඇත්තනම අලින්ට අලින් සබාගෙන හීල අලින් තබාගෙන සිටිනවා කියා අලින්ට සහයේ ආගමික මධ්‍යස්ථානවල අපේ ස්වාමි බාදන් මහසලා හිරේට අදලා දාපු යෝගියක් අපිට මතක් වෙනවා. ඒ අවස්ථාවේදී ඔබතුමාගේ මේ සරණ මා හිතනවා අපිට ඉතාම වැදගත් කියලා. මම කියනවා දොඩංගල නාථ දේවාලය ඒ වගේ වැම්බැක්ක ලංකාතිලක වේගිරිය ගඩලාදෙනිය පස්ගම වල්හගොඩ අලවතුගොඩ ගණේගොඩ මේ වගේ මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් 9කට අධික ප්‍රමාණයක් තිබෙනවා මේ වගේ පැරණි සාම්ප්‍රදායික විහෙර වෙබිය දේවාලගම්. ඒ වගේම මේ රට තුල කතරගම ඇතුළු 31ක වගේ ප්‍රමාණයක් තිබෙනවා. මා විශ්වාස කරනවා මේවා පවත්වාගෙන සාම්ප්‍රදායික ඒ බහරගරුවන්ට අපේ රජයේ ශක්තිය ලබා දිය යුතුයි කියා. ඒ වගේම මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා දහම් පාසල් අධ්‍යාපනයේ නගා සිටුවීම අතිශයින්ම වැදගත් කාරණාවක්. හැබැයි දහම් පාසලට අවශ්‍ය බෞද්ධික පහසුකම් ඩෙස්බංකු පුටු මේ දේවල් වගේම මානව සම්පත් ගුරුවරුන්ගේ සම්පත මේවා ලබා නොදී හුදෙක්ම යම් කිසි විදිහකින් අර ළමයි ලබා ගන්න උපකාරක බන්ති අධ්‍යාපනය නතර කිරීමෙන් පමණක් ළමයා මේ දහම් පාසලට පැමිණෙන්නේ නැති බව අපි තේරුම් ගත යුතුයි. මේ අධ්‍යාපන නගා සිටුවීමේදී පළමුව දහම් පාසල මානව සහ බෞද්ධික සම්පත්වලින් ශක්තිමත් කළ විදියයි මම කියනවා. ඒ වගේම උඩරට උරුමයන් පිළිබඳ ව්‍යවස්ථාපිත මණ්ඩලය පිළිබඳව අපේ ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ අවධානයට මම යොමු කළා.
ඔබතුමාගේ කාලය අවසන් කරමු ඔබතුමා.
ආයතනය ශක්තිමත් සක්‍රීය ආයතනයක් කළොත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රමණක් නෙවෙයි උඩරට කලාවට උඩරට සම්ප්‍රදායන්ට සංස්කෘතික උරුමයන්ට ඔබතුමා ලබා දෙන විශේෂ වැදගත්කමක් මට එක වචනයක් කියන්න ඉඩ දෙන්න සභාපතිතුමියනි තප්පර 30ක්. අපි දන්නවා ආගමික උන්මත්තක වාදය පහුගිය කාලේ මද්රාස පන්නේ අර ආගමික දහම් අධ්‍යාපනයයි කියා ගන්න ආකාරයෙන් උන්මත්තක වාදයක් මේ රට තුළ ව්‍යාප්ත කරන්න කැස ගැව්වා. සහරාන්ගේ අර සහරාන්ගේ ත්‍රස්තවාදය අර ගර්භාෂයේ උනේ මේ උන්මත්කවාදයේ බව ගරු විමල් වීරවස්ස මැතිතුමා ප්‍රකාශ
කරනවා.
මෙවැනි පන්නේ අධ්‍යාපනය ලබා දෙන දහම් අධ්‍යාපනය ලබා දෙන ආයතන තහනම් කරන්න ක්‍රියා කරන්න කිවිල්ලීමත් කරමින් කාලය ලබා දීම පිළිබඳව ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා.
ගරු ඉන්ද්‍රනිල් තුෂාර අමරසේන මන්ත්‍රීතුමන් ඔබතුමාට විනාඩි 13ක කාලයක් තියෙනවා.
භාවිසුතේ මුලාසනේ මන්ත්‍රීතුමියනි අද ඉතාමත්ම වැදගත් අමාත්‍යාංශ කීපයක කාර්ය සභා අවස්ථාව සාකච්ඡා වෙන අවස්ථාව. ඉතින් මම ඉතාම සන්තෝෂයෙන් සහ කනගාටුවෙන් යුක්ත වුණත් මේ පිරිත් නූලෙන් බෝධි පූජාවෙන් පිරිත් පැන් බලෙන් මහා ගංගාවෙන් මතුවුණු නාග රාජාරන්ගෙන් සිවරු පිරිකරවලින් මහා සංඝරත්නයේ කරපිටෙන් මහානුභාව සම්පන්න ඒ බුද්ධ ශාසනයේ පිහිටෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුව බලයට පත්වෙච්ච ජනාධිපතිතුමා ඉතින් අද මේ වෙනකොට මොකද්ද මේ ආගම වෙනුවෙන් අපේ රට තුල කරන්න කියන කාරණය දැන් අද විහිළුවක් බවට පත්වලා තියෙනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය පේල් කියන තත්වය තුල මේ මහා සංඝරත්නය මේ බුද්ධාගම බෞද්ධ ධර්මය වෙනුවෙන් ඒ කරපු සාහසික අපරාධය ගැනත් දැන් මේක මුළු සමාජය පුරාම කතා වෙමින් පවතිනවා. මොකද බුදුන්ට අගෞරව කිරීම, මහා සංඝරත්නයට හිංසා කිරීම, බුද්ධ ධර්මයට හානි කිරීම, ඒවා උපයෝගී කරගෙන තමන්ගේ බලය පවත්වාගෙන යෑම මම හිතන්නේ මේ ආනන්තරීය පාප කර්මයට අයිති වෙනවා. ඒතකොට ආගම සංස්කෘතිය උපයෝගී කරගෙන තමයි බලයට ආවේ. එතකොට
ගරු සංජීව දිරාන්වන්තතුමා,
ගරු තුෂාර ඉන්ද්‍රනිල් මැතිතුමා, මේ ආනන්තරීය පාප කර්ම ඔබතුමාට එඩිට් කරගන්න බෑ. චතුරාර්ය සත්‍යයත් එඩිට් කරයි. ඔබතුමා නම් කළ කාරණා තුනෙන් එකක්වත් පංචානන්තරීය පාප කර්ම වලට අදාළ නැත.
ආ, මහා සංඝරත්නයට හිංසා කිරීම ඒ ආනන්තරීය පාප කර්මයට අයත් නැහැ කියලාද ඔබතුමා කියන්නේ? ඔව්. තමුන්නාසේ දන්න බණ තමුන්නාසේ තියාගන්න, මන් දන්න බණ මන් තියාගන්න. ඒ නිසා තමුන්නාසේ ගැන විතරක් කලබල වෙන්න එපා. අද මන්ත්‍රීවරයනේ, දැන් මන්ත්‍රීතුමියනේ, දැන් තමුන්නාසලගේ මේ මහා බෞද්ධ ආගමනේ, මේ මහා බෞද්ධ ආණ්ඩුව, දැන් තමුන්නාසලගේ ආණ්ඩුවේ දැන් ඊයේ පෙරේද අපි දැක්කා එක්තරා මන්ත්‍රීවරයෙක් දැන් තමුන්නාසල ගත්ත මේ රටේ අර මේ විශාල වශයෙන් මේ මද්‍රව්‍ය උවදුර ගැන කතා කරන කාලේ ගංජා වවමු කියලා යෝජනාවක් ගේනවා. දැන් අපේ හේෂා විධානගේ මන්ත්‍රීතුමත් ඒ ගැන කතා කරා. ඉතින් අර ගංජා වවනවත් එක්කම මම යෝජනා කරනවා අපේ ගම කියන ඕනට ඊගාව දවසේ යෝජනාවක් ගේන්න ඊගාව කැලලත් නීතිගත කරමු කියලා. අර හේෂමන්තුමා කිව්පු විදිහට මේ රටේ පැරණිම වෘත්තියත් නීතිගත කරපුවාම ගංජා ටිකකුත් වවලා ඒකත් අපි නීතිගත කරපුවාම ගංජා ටිකක් ගහලා අපේ රටේ ජනතාවට ඒ වෘත්තියේ කටයුතුත් කරපුවාම මේක බොහොම සුරංගනා ලෝකයක්, මේක බොහොම තෞතිසා ලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ ඉන්න නියෝජිතයින් තමයි දැන් මේ යෝජනා ටික ගේන්නේ. ඒ නිසා දෙයියන්ගේ පිටයි මේක හොඳයි. ඒ වගේ යෝජනා තව තව ඉස්සරහට ගේන්න කියලාත් මම මේ අවස්ථාවේදී මම මතක් කරන්න ඕනේ. එකම අපි දකිනවා දැන් පහුගිය අවස්ථාවේදී අපිට ආණ්ඩුවට විශාල වශයෙන් චෝදනාව, අපි රණවිරුවන් ඝාතනය කරනවා, රණවිරුවන්ට විශාල වශයෙන් හිංසා කරනවා, එකම විහෙර විහාරස්ථානවලට, පන්සල්වලට, ස්වාමින් වහන්සේලාට අපි විශාල වශයෙන් අඩත්තේට්ටම් කරනවා කියලා. ඔන්න මේ ආණ්ඩුව බලයට පත් කරන්න ආපු, මේ ආණ්ඩුව වෙනුවෙන් විශාල සේවයක් කරපු ඒ අපේ මැඩිල්ලේ නායක හාමුදුරුවන්ම මඩවන්න ඉස්සල්ලාම ලෑස්ති වෙලා තියෙනවා දැන්. දැන් මැඩිල්ලේ හාමුදුරුවන්ගෙන්ම තමයි මැඩිල්ල පටන් ගන්න තියෙන්නේ. දැන් එක්තරා ඇමතිවරයෙකුට විරුද්ධව ඒ යම් දූෂණ චෝදනාවක් එළිදරව කරපුවාම අද යනවා මැඩිල්ලේ හාමුදුරුවන්ගේ විහාරස්ථානයට ගිහිල්ලා රහස් පොලිසිය කට උතර ගන්නවා, තර්ජනය කරනවා. හැබැයි මැඩිල්ලේ ස්වාමීන් වහන්සේම කියනවා, යකෝ අපි යහපාලන රජයට කොච්චර බැන්නද, අපි ඒ රජය වෙනුවෙන් මොනතරම් පෙළපාලි ගියාද, අපි ඒ රජය වෙනුවෙන් මොනතරම් චෝදනා කළාද. ඒ කිසිම අවස්ථාවක යහපාලන රජය කිසිම අවස්ථාවක ඒ මහා සංඝරත්නයට කිසිම අවැඩක් කළේ නැහැ. මොනවද අපි මහා සංඝරත්නයට කරේ? අපේ ආණ්ඩු හැමදාම බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය අපි පිහිටෙව්වා. හාහපුරා කියලා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා හාහපුරා කියලා බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ඇති කරුවා. ඊගාවට බුද්ධ ශාසන කොමසාරිස් ජෙනරාල් කියන තනතුර ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇති කරනු ලැබුවා. ඊගාවට පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ අපිට පුළුවන් වුණා මේ රටේ 41,000ක් භික්ෂුන් වහන්සේලා ඉන්නෝ. ඔය පන්සලකට ගිහිල්ලා පිරිත් නූලක් බැඳගෙන එතන නිකන් වොයිස් කට් එකක් ගහලා ආවේ නැහැ අපේ දේශපාලකයෝ. අපි මේ රටේ ඉන්න 41,000ක් භික්ෂුන් වහන්සේලාට බුදුපුත් සුරක්ෂා කියන රක්ෂණාවරණය අපි පහුගිය ආණ්ඩුව අවස්ථාවේදී ලබා දුන්නා. දැම්මම දැනගන්න කැමතියි. තමුන්නාසනවා දන්නේ නැද්ද? දැම්මම දැනගන්න කැමතියි. ඒ බුදුපුත් සුරක්ෂා කියන රක්ෂණාවරණය දැන් ඒ රක්ෂණාවරණයට මොකද වෙලා තියෙන්නේ? දැන් ඒ රක්ෂණාවරණය ක්‍රියාත්මක වෙනවද? අද මහා සංඝරත්නයේ අවධානයට මම යොමු කරනවා. කෑ ගහන්න එපා. මම මේ කතා කරන්නේ අපේ මහා සංඝරත්නය ගැන. එක නම නෙමෙයි යකෝ, 41,000 හාමුදුරුවරු ඉන්නවා අපේ රටේ. අපි ඒ 41,000 වෙනුවෙන් තමයි අපි මේ බුදුපුත් සුරක්ෂා කියන රක්ෂණාවරණය ඇති කළේ. මම මේ සභාව තුල මගේම අපේ රටේ මහා සංඝරත්නයේ අවධානයට යොමු කරනවා. අපි පහුගිය ආණ්ඩු කාලයේ ඔබ වහන්සේලා වෙනුවෙන් බුදුපුත් සුරක්ෂා කියන රක්ෂණාවරණයක් ඇති කරනු ලැබුවා. මේ ආණ්ඩුව මේ වෙනකොට ඒ බුදුපුත් සුරක්ෂා රක්ෂණය තවදුරටත් යාවත් කාලීන කරනවද මේක අරගෙන යනවද කියන කාරණය. මොකද ගෞරවනීය මහා සංඝරත්නය කරපිටින්නේ මේ ආණ්ඩුව බලයට ආවේ. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඒ පිළිබඳව මම මේ ගෞරවනීය සභාවේ අවධානය මම යොමු කරනවා. ඔව් ඒකම මම කියන්න ඕනේ. දැන් අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රාජධානි හතරයි. දඹදෙනිය රාජධානිය, මම නියෝජනය කරන පඩුවස්සෝර රාජධානිය, යාපහුව රාජධානිය, කුරුණෑගල රාජධානිය. මේ රාජධානි හතරකින් සමන්විත අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ගරු මූලාසනයේ මන්ත්‍රීතුමියනි ආවා රුහුණෙන් රජ කෙනෙක්. ඡන්ද ඉල්ලන්න 2010 ආවේ. එතකොට අපේ රටේ ජනතාව අපි නම් එච්චරම කැමති වුණේ නෑ. හැබැයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඒගොල්ලන්ගේ ජනතාව කැමතුණා. මෙන්න දුටුගැමුණු රජුරෝ අනුරාධපුරයට ආවා වගේ මෙන්න රුහුණෙන් මාගම් පත්තුවෙන් මෙන්න රජ කෙනෙක් එනවා අපේ කුරුණෑගල දිස්ත්‍රික්කෙන්. ඡන්ද ඉල්ලන්න කවුද ආවේ?
චාමර මන්ත්‍රීතුමා.
මොකද
මම මන්ත්‍රීතුමාගෙන් අහන්නේ මේ ඔබතුමා කවර මොකද්ද මේ ගංජා වලට අමතරව මොකද්ද නීතිගත කරන්න කියලා මේ මොකද්ද යෝජනාවක් ගෙනාවා? අර ඔබතුමා හොරෙන් කරන එක ලිපිට කරන්නත් දැන් ඔය ඒ යෝජනාව සම්මත කළ දෙන්නේ කිව්වේ.
ටොරෙන්ටන් එකේ මොකද්ද? ටොරෙන්ටන් එකේ
කරන එක ලිපිට කරන්නද ඒ යෝජනාව සම්මත කරන්න කිව්වේ?
මම හිතන්නේ මගේ ගේන යෝජනාව සම්මුණාසයට කරන්න බැරි වෙයි. මොකද මේ ඔය බඩේ ප්‍රශ්න නිසා මේ මගේ ජීවන ආදර යෝජනාව තමයි මේ අර ලෝකේ පැරණිම වෘත්තිය. ඒකත් ආවොත් හොඳයි. මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ සමුනාසර කරන්න අමාරුයි. ඉතින් මම කියාගෙන ආවේ ගරු මූලාසනේ වන්තුමේනි, ආ රාජධානි හතරක් තියෙන මහා ඓතිහාසික වටිනාකමකින් යුක්ත මගේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ආවා රුහුණේ මාගම් පත්තුවේ නායකයෙක්. ඒ නායකයා තමයි දැන් වර්තමාන අග්‍රාමාත්‍යතුමා මහින්ද රාජපක්ෂ මහතුමා. අපිත් යටහිතෙන් කල්පනා කළා ඔය ඉතින් අපි පොඩ්ඩක් විරුද්ධ වුණාට මගේ අම්මේ අපිටත් අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයත් පුදුමාකාර සංවර්ධනයකට ලක්වෙයි. ඔව් පුදුමාකාර සංවර්ධනයකට ලක්වෙයි. මේ රුහුණේ රාජෝත්තමයා තමන්ගේ කඳවුර බඳින කුරුණෑගලට එනකොට කියලා කියන්න ලැජ්ජයි ගරු මන්ත්‍රීතුමියනි. TCR යන්ත්‍රයක් කුරුණෑගල රෝහලේ අර ස්වාමීන් වහන්සේලා සියලු දෙනා එකතු වෙලා ඒක සම්මාදම් කරලා PCR යන්ත්‍රයක් ගන්නකම් ඒ රුහුණෙන් ආපු මහරජතුමා කුරුණෑගල දිස්ත්‍රික්කයට කරපු දෙයක් නැහැ. එතකොට ඒකම දැන් යාපහුව රාජධානිය කුරුණෑගල රාජධානිය මේ පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ප්‍රදේශය. දැන් අපේ කුරුණෑගල රාජධානියේ භුවනගබාහු කියලා රජතුමෙක් හිටියා. මේ භුවනගබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය මේ පහුගිය කාලෙක ඩෝසර් කරනු ලැබුවා. මං හිතන්නේ මේක මුළු රට පුරාම ලොකු ආන්දෝලනයකට ලක් වුණා. මහා සංඝරත්නය එළියට බැස්සා. ජනතාව අතර විශාල කම්පනයක්, විශාල ආන්දෝලනයක් ඇති වුණා. බුවනක බාහු රජුරුවන්ගේ රාජසභා මණ්ඩපය මේ දයාසිරි ජයසේකර මහත්තුමා ඉන්නවා අපේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. අතන සාන්ත වන්නාර මන්ත්‍රීතුමා ඉන්නවා අපේ කුරුණෑගල දිස්ත්‍රික්කේ. මේ කුරුණෑගල
මන්ත්‍රීතුමා
අර දැන් මෙතුමා කියන මේ රාජසභා මණ්ඩපය මේක මේ රාජසභා මණ්ඩපය ඉස්සෙල්ලාම භාරයක් කරේ මෙතුමාලගේ රජයේ කාලේ ජයිකම් පෙර ඇමතුමා.
ඔය බුවනක බාහු
රාජ්‍ය
ඔය ඒ කාලේ සොලි පරංගෙන් පරම්පරා
මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තියෙනවා.
අපි කතා කරන්නේ කුරුණෑගල පිළිබඳව සැබෑ භක්තියකින් සැබෑ වමනාවකින්. අර ඉන්නේ සාන්ත බණ්ඩාර මහතුමා දඹදෙනිය රාජධානියේ හැංගීමක් තියෙන මිනිස්සු. ඔය දයාසිරි ජයසේකර මහතුමා පඩුවසෝර හැංගීමක් තියෙන මිනිස්සු. මං හිතන්නේ එතුමල්ලා වුණත් ඒ වෙලාවේ ඒ බොණක බාහු රජුරුවන්ගේ ඒ කුරුණෑගල රාජධානියේ ඒ කටයුතු වෙනුවෙන් ඇත්ත වශයෙන් එතුමල්ලා වුණත් කතා කළා. මොකද්ද මහින්ද රාජපක්ෂ මහතුමා ඡන්දෙල්ල දිස්ත්‍රික්කේ මොකද්ද වෙනුවෙන් කළේ? ජෝසන් ප්‍රාන්දු ඇමතිවරයා මොකද්ද කිව්වේ? ඒ බුවනක බාහු රජුරුවන්ගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කරනු ලැබූ නගරාධිපතියගේ එක මයිල් ගහක් හොල්ලන්න දෙන්නා කියලා කිව්වා. ඔන්න බුවනක බාහු රජුරු ඒ අපේ ඓතිහාසික ඒ උරුමය අර නගරාධිපතිගේ මයිල් ගහට යට වුණා. ඒ අපේ ඓතිහාසික උරුමය අර නගරාධිපතිගේ මයිල් ගහට යට වුණා. ඔව්. එහෙම තමයි කතාව දෝලාවෙන් ගමනපයින් එහෙම තමයි මේගොල්ලෝ කතා කරගෙන එහෙම තමයි බලයට ආවේ මෙහෙම තමයි වැඩ කරන්නේ. ඉතින් මම කනගාටු වෙනවා. ගරු මන්ත්‍රීතුමියනි විශේෂයෙන් සංස්කෘතිය ආගම සදාචාරය කර උඩ තියාගෙන ඇවිල්ලා අද අපේ ආගමට සංස්කෘතියට සදාචාරයට මේ කරන දේවල් ගැන මම විශේෂයෙන් කනගාටු වෙනවා. ඊළඟට මම කතා කරන්න
ඔබතුමාගේ කාලය අවසන් කරනවා ඔබතුමා.
දැන් රජයේ සේවකයින්ට
ඔබතුමාගේ කාලය අවසන්
කරනවා. දැන් රජයේ සේවකයෝ අපි ඒගොල්ලෝ සුරක්ෂිත කරලා තිබුණා. අපි ස්වාධීන රාජ්‍ය සේවා කමිෂන් සභාව හරහා රජයේ සේවකයෝ අපි සුරක්ෂිත කරලා තිබුණා. හැබැයි ආපහු ඒ රාජ්‍ය සේවයේ තිබිච්ච සුරක්ෂිතභාවය කඩලා බිඳලා දාලා ආපහු 20 වෙනි සංශෝධනය හරහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හදලා ආයෙත් රජයේ සේවකයා
දේශපාලකයාගේ
ළඟට දනගාගෙන එන්න අවශ්‍ය වෙන යුගයට ආයෙ ආපහු ගෙනාවා. දැන් හවස 4න් පස්සේ වැඩ කරන්න පුළුවන්ද? ඇත්තමයි. හවස 4න් පස්සේ වැඩක් කරුවේ නැත්නම් කන්න නැහැ. දැන් මේ යපරේ මම දැක්කා සමාජ ජාලා
වෙබ් ධර්මන්තුමා අවසන් කරන්න.
නෑ මට කාලේ ඉවරයිද?
කාලේ ඉවරයි අවසන්තුමා.
ඈ
ඉවර වෙනවා ගොඩක් වෙලා.
මට තව තප්පර 30ක්. මම දැක්කා
කාලේ පිළිබඳ ගැටලුවක් තියෙනවා මන්තුතුමා.
වෙබ් අඩවියක ගණිත සූත්‍රයක්. සමාජ ජාලා වෙබ් අඩවියක ගණිත සූත්‍රයක් මම දැක්කා. මොකද ඒ තියෙන්නේ? බන්දුල වැඩ කිරීම 2 සමානයි විමයි. මේ එක සූත්‍රයක් මම දැක්කේ. බන්දුල වැඩ කිරීම
මන්තුතුමා අවසන් කරන්න.
විවල් බෙදීම 2 සමානයි බන්දුල. බන්දුල ධන බන්දුල සමානයි විවල්. ඒ කියන්නේ අර 2500 ජීවත් වෙන්න පුළුවන් කියාපු හාදයක්
නෙවෙයි. මන්තුතුමා කාලේ පිළිබඳ ගැටලුවක් තියෙන නිසා අවසන් කරන්න.
ඉතින් එහෙම ජීවත් වෙන්න බෑ ගරු මන්තුතුමියනේ මේ රජයේ සේවකයින්ට. ඒ නිසා ඉතින් හවස 4න් පස්සේ මොකක් හරි පුලිය වැඩක් කරපල්ලා කියන පණිවිඩය තමයි දැන් මේ රජයේ සේවකයින්ට දීලා
තියෙන්නේ. ගරු රාජිකා වික්‍රමසිංහ මන්තුතුමිය ඔබතුමීට විනාඩි 7ක කාලයක් තියෙනවා. ගරු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා
මොලසනාරුඩු මන්ත්‍රීතුමයනි තුසාර ඉදිරිමල් මන්ත්‍රීතුමා කිව්වා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් මෙලෝ දෙයක් වෙලා නැහැ කියලා. එතුමා පත් වෙලා මාස 2යි අගමැති හැටියට කුරුණෑගල දිස්ත්‍රික්කයේ අංග සම්පූර්ණ කරන්න සංවර්ධන සැලැස්මක් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක කතා කරලා නිලධාරීන් එක්ක කතා කරලා සකස් කරලා තියෙන්නේ. බලාගෙන ඉන්න කුරුණෑගල දිස්ත්‍රික්කයට මොකද්ද කරන්නේ අගමැතිතුමා කියලා.
රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමිය
මුලාසනේන් අපේ ගරු
ගරු විදුරු වික්‍රමනායක මැතිතුමා
ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමියනි චෝදනාවක් එල්ල කරා බුදුපුත් රක්ෂණය දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. අපි බුදුපුත් රක්ෂණ ක්‍රමයෙන් පහුගිය රජෙන් 7ක්වත් මුදලක් වෙන් වුණේ නැහැ. වගකීමෙන් කියන්නේ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා. එදා ඉඳන් පටන් ගත්තේ. අපි ඒක දිගටම හිඟ තියෙනේවත් එක්ක ගෙවනවා.
ගරු මන්ත්‍රීතුමිය.
ලස්න රූඩ ගරු මන්ත්‍රීතුමියනි. අද ඉතාම වැදගත්
ආයතනවාදයක්
තියෙන මොහොතේ
පළාත් තුෂාරේන්ද්‍ර මන්ත්‍රීතුමා.
අර ගරු ඇමතුමා මේ සංකල්පය මම හිතන්නේ අපේ ආණ්ඩුව අවසාන කාලේ තමයි ක්‍රියාත්මක වුණේ. ඒකම
මන්ත්‍රීතුමා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි ගරු මන්ත්‍රීතුමා.